සාත්මේ ප්‍රශ්නේ තියෙනවා පංච උපාදානස්කන්ධයේ ගොඩනැගීම හා පටිච්ච සමුප්පාදයේ අතර ඇති සම්බන්ධය පහදා දෙන්න කියලා ඉල්ලීම කරනවා. හුඟක් හදයි ගැඹුරු පස්ස වුණාට තෝරගන්න උත්සාහ කරන්න ඕනේ. අපි ඒක විග්‍රහ කරගමු. ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. පංච උපාදානස්කන්ධයේ ගොඩනැගීමට පටිච්ච සමුප්පාදයේ තුලින් ගොඩනැගෙන ක්‍රමයක් මිසක් උපාදානස්කන්ධයේ ගොඩනැගෙන වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන මේ පංචස්කන්ධයේ කෙරෙහි යම්කිසි චන්දරාගයකින් බැඳීමක් ඇති. මෙන්න මේ බැඳීම තියෙන තාක්කල් කියනවා පංචස්කන්ධයේ උඩ පංච උපාදානස්කන්ධයක් වෙනවා කියලා. පංචස්කන්ධයේ කෙරෙහි චන්දරාගය බැඳීමක් ඇද්ද ඒ හේතුණු ඒක උපාදානස්කන්ධයක් වෙයි. යම් දවසක උපාදානිය කෙලවර වුණා නම් ධර්ම අවබෝධයේ මුල් කරගෙන පංචස්කන්ධයේ තියෙන සිහියත් නගන්නත් පුළුවන්, අතීත පංචස්කන්ධයක් පුළුවන්, අනාගත පංචස්කන්ධයන්ගේ ස්වභාවයක් පුළුවන්, වර්තමානයේ ක්‍රියාත්මක වෙන පංචස්කන්ධය දකින්නත් පුළුවන්. හැබැයි චන්දරාගය අධ්‍යක්ෂනහම පංචස්කන්ධයේ කිසි උපාදානයක් නෙවෙයි. පංචස්කන්ධයේ කිසි තිබෙනා උපාදානයකට කියනවා සංහාපත්‍ය උපාදාන කියලා. පංචස්කන්ධයේ ප්‍රියයි මනාපයි යහපතයි කියන මේ දෘෂ්ටිය තියෙන තාක්කල් ඒ පුදුලිය ඇහි ඇලෙනවා. යම් යම් ආකාර රූපාකාර බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රියමනාප වේදනා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ආකාර රූප සංඥා ශබ්ද සංඥා ආදී වශයෙන් නැවත නැවත ගන්න බලාපොරොත්තු වෙනවා. ඒව ඇතුළු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හොඳයි කියලා අදහස් වෙනා වූ රූප වේදනා සංඥා ගොඩනගා ගන්න. යම් කිසි කටයුත්තක් කළ හිතෙන් කය වචනෙන් කළ යුතුයි. යලි යලි ඒවලු හිතාන්ට ඒවලුසේ කියන්න කරන්න බලාපොරොත්තු වෙනවා. අනේ බලාපොරොත්තු වෙන්නේ මොකක් නිසාද? ඒ ස්කන්ධ පිළිබඳ තියෙන සංදරාගය නිසා. එනවා උපාදානයේ නිසා. ඉතින් ඒ තුලින් ගොඩනැගෙනා වූ දේ දැනුණහම වැටීමට ආපුහම මට මේ බන්දක් ලැබුණා වොහොම ජයග්‍රහණයක් උදා වුණා කියලා සන්තෝෂෙකුත් ඇති වෙනවා. ඒ විඥාන පිළිබඳ බැඳිලා. ඒවා බලාපොරොත්තු වෙන. මෙන්න මේ ආකාරයෙන් ස්කන්ධ පහ පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගත්තාම කියනවා පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය වෙනවායි කියලා. ඔන්න ඔකටයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ පංච උපාදානස්කන්ධයත් යම් දිනක සකස් වෙලා තියෙනවා නම් තවගේ අවිද්‍යාව නිසා බාහිර නිගමනයමයි පංචස්කන්ධය හරි වටිනවා කියන්නේ. රූප වටිනවා, විඳනයන් වටිනවා, හඳුනා ගැනීම වටිනවා, ඒවා පිළිබඳ හිතෙන් කයින් වටිනේ කරන හැක් කරගන්න කරන කටයුතු වටිනවා, ඒවා ගොඩ ගහ ගන්න නිගමනය වටිනවා. ඔය කියන බලාපොරොත්තු ඇති කරගන්න. ඔන්නේ වටිනවායි කියන බලාපොරොත්තුවක් ඇති කරන්නේ මොකක් නිසාද? අවිද්‍යාව කියන්නේ ඕකයි. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අසාර වූ දෙයක් නොවටිනවා කියන නිගමනයයි ප්‍රඥාවේ නිගමනය. වටිනවා කියන්නේ අයක නොදැන්න අවිද්‍යාවේ නිගමනය. ඔන්න ඔකට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. පංචස්කන්ධයේ වටිනවා කියන නිගමනය අවිද්‍යාවේ නිගමනය. අවිද්‍යාවේ නිගමනය දුරු කරගන්න කවදා හරි මේ පංචස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ඒකට ඒක අසාරයි කියලා වැටහෙන්න ඕන බහල වෙනවා. අසාර දෙයක් කොහොමද වටින්නේ කියලා කිවිච්ච දෘෂ්ටිය පහළලා නොවටිනා දෙයක් නිසා වටින්නේ නැහැ. නොවටිනා දෙයක් වටිනවා කියලා දෘෂ්ටියක් මට තිබුණේ කියලා තමන්ට වැටහෙන්න පටන් ගන්නවා වැරදි දෘෂ්ටි. වැරද්ද වැරද්ද හැටියට වැටහීම සම්මා දිට්ඨියයි. එහෙනම් ඒකෙන් අත්හැරීම නොවැළීම නිදහස් වීමම සැනසීම තියනවා කියලා දැනගැනීම නිවන් දැකීමට හේතු වෙන සම්මා දිට්ඨිය. ඔන්නේ සම්මා දිට්ඨිය පහළ වෙන්නේ නැති තාක්කල් ලෝක සත්‍යය අමුද කරන්නේ අවිද්‍යාවේ දෘෂ්ටි 62ක ගමන් කරනවා. බුදුරණන් වහන්සේ 62 ආකාරයකට මේ දෘෂ්ටිගත වෙච්චයි අනේ හැටි පිළිබඳ අපි. මහජාල බ්‍රහ්මජාල සූත්‍රයේ සූත්‍රයේ විග්‍රහ කරනවා. මේ වටිනවා කියන දෘෂ්ටිය මුල් කරගෙන ලෝක සත්‍යය 62 ආකාරයකින් ලෝකේ බදින. පංචස්කන්ධයේ බදින හැටි. ඒ ඔක්කොම අවිද්‍යාවේ දෘෂ්ටිය කියනකම් කරන වැඩ. ওই 62ක් අවිද්‍යාව දෘෂ්ටි දුරු වෙලා යන්නේ රහතන් වහන්සේට දෘෂ්ටි දුරු වෙලා වාසඤ්ඤා දුරු වෙලා නිදහස් වෙනවා. එදාට සියලු උපාදානයන්ගේ නිදහස් වෙනවා. එතකොට පංච අවිද්‍යාව දහරි තේරුම් ගත්තා මේකයි අවිද්‍යාව කියන්නේ කියලා. ඔන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරන්නේම තමයි. ඒ අවිද්‍යාව නිසාම තමයි. ඒ වටිනවයි කියන දේවල් යලි යලි ගොඩ ගහගෙන භුක්ති විඳින්නේ. භුක්ති විඳින්නේ කවදාවත් දැන් අතීතයේ ගියේ හැටි. අතීතයේ ගියේ එකක් පිළිබඳව භුක්ති විඳින්න බලාපොරොත්තු වෙනකොට වර්තමානයේ තමයි භුක්තිය ලබන්න පුළුවන් ආස්වාද වශයෙන්. ආස්වාද දෙන වර්තමාන මොහොත. ආසන වර්තමාන සම්මතය. ඒ සම්මතිය කිවිච්ච ගාම ආස්වාදෙ දින්ද බෑ මතකේ සදාහන ඉතුරු කරලා ආස්වාදෙ හරිය ගිවිලා ගිහිල්ලා කතහන ඉතුරු කරලා ගිවිලා යන. ඈත් වෙනවා මතකෙන් දුරස් වෙනවා. නැවත වාගයක් ඒ ආස්වාදෙ විඳ ගන්න. ඒ වන්දක් යලි ගොඩලා ගන්න ඕන. ඒ ආස්වාදෙ විඳ විදිහේ ක්‍රියාදාමයක් ඒකට අවශ්‍ය පසුඵලයක් යලි ගොඩ නැගෙන්න ඕන. එහෙනම් ගොඩ නැගින්නේ මොනවෙන්ද? ඊට අවශ්‍ය කරන්නා වූ රූප ධාතුන් එකතු කරලා ගොඩ නගා ගත්තොත් තමයි. එයා බලාපොරොත්තුවක් ඇති වෙනවා. මතුත් ඒ බඳු දෙයක් එකතු කරගන්න ඕනේ හදාගන්න ඕනේ ඉස්සෙල්ලා ආස්වාද විඳ වගේ යලිත් ආස්වාද විඳින්න. ඔන්නේ අදහස ගත්තාම මොකද කරන්නේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර ගොඩ නැගෙන්නේ හේතු විච අදහස ඕකයි. ඔන්න ඕකට කියනවා අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා හිතනවා කියනවා කරනවා කියන. එන අවිද්‍යා පත්‍ය සංකාරා කියන. මොන අවිද්‍යා පත්‍ය සංකාර වෙනවා කියෝ ඕකයි. යම් කෙරෙවුන හිතන කියන කරන දේවල් ඔය පංචස්කන්ධය ගොඩනගාගෙන ආස්වාදින්න බලාපොරොත්තු වෙනා කරන්නේ. මේ හිතන කියන කරන්නේ අවිද්‍යා පත්‍ය සංකාර. සියලුම කරන කියන හිතන ඒවා අවිද්‍යා පත්‍ය සංකාර නෙමෙයි. ඔක හරියට තෝරා ගන්න ඕනේ. පංචස්කන්ධයකින් නැනම් රූපයක් අසුරු කරලා විඳරයක් ලැබලා සංඥා ලබාගෙන දැනගෙන ඒවා පිළිබඳව කටයුතු කරලා එයි ලබන්නා වූ තෘප්තියක් මානසිකත්වයක් ඇතනම් ඒක හොඳයි කියන මේ දෘෂ්ටිය ඉන්න තාක් කල් ඒකු දිහා ඒ වැඩ පිළිවෙල අතරින්ද කැමති නැහැ. වර්තමාන විච අරමුණ මොහතකින් ගෙවිලා යනකොට ඔහුගේ ආස්වාද අවස්ථාවේ පරිසරයේ ගෙවිලා යන නැවත වාරයක් එවන් පරිසරයක් ලබා ගන්න උත්සාහ කරනවා. අපි තෝම මෙහෙම දෙයක් යම් කිසි මිනිස්සේ සසවත් ආහාරයක් කන ඒ ආහාරයේ භුක්ති විඳින ලද්දේ ඔහු රසයක් දැනෙන. ඒ රස ආස්වාදයට ඔහු මත් වෙනවා. එහෙනම් හරි ආස්වාදයි. ඒ කොච්චර රහද? කෑව දෙවිලා දියා. දැන් මොකද වෙන්නේ? තවද පහු වුණා. ඊයේ මම කෑවක් නම් කෑවයි ජීවිතේට කෑවේ නැහැ ඇත්ත රහවක් කෑවා. ඒ ආවාද හද. ඒ හදමු ද්‍රව්‍ය වස්තු රූපය. ලෝහරි ධාන්‍ය වර්ගයක් හරි පළතුරු වර්ගයක් හරි කැවිලි වර්ගයක් හරි හදාගෙන කෑවේ රූපයක් දිවහා ධාතු නැවති දිව නැවති රූපේ රූපකෝට්ටාසි අස ගෙන දෙන වස්තුව විස්පාස කරලා ඒකෙන් විඳ එක්තර ආස්වාදයක් දිවහා සම්පස්සජා වේදනාවක් අපි ඉද ඔන්නේ වේදනා භුක්තිය ලැබලා ඉන්න බෑ කලකම් විතරයි එක තිබුණේ කාලා වෙනකොට ඒ ආස්වාද අවස්ථාව ගෙවිලා ඉවරයි විදව මතකේ තියෙන මතකේ රස විඳින්න බෑ දැන් ආයිසරය ආයිසරයක් වර්තමාන මොහොතක් හිතත් හදාගත්තා ඉදිරිය හදාගත්තා ආයිසරයක් එහෙම කෑවක් කාලා රස විඳින්න තිබුණා කියලා අදහසක් තියෙනවා ඔන්න අනාගතයට තියාගත්ත රූප ආස්වාදයේ පිළිබඳ සිත බලාපොරොත්තු ඒකෙන් ලැබුණු සැප වේදනා පිළිබඳ විඳලා ආස්වාදයේ බලාපොරොත්තු වේදනා ඉස්කන්දේට එකතු වෙනවා ඒ මේබඳු රසයක් කියලා දැන් හඳුනනවා ඒක හරි සිය රසයක් සංඥා ස්කන්ධයට ඒක එකතු වෙනවා දැන් මොකද කරන්නේ? ඒක ප්‍රියමනාපය නිසා අවිද්‍යාව ගොඩනගෙන මතු බලාපොරොත්තු වෙන්න ඕනේ එකක් ගන්න. අන බලාපොරොත්තු නිසා උත නතර වෙන්න බෑ දැන් මොකද කරන්නේ? ඔව් හිතෙන් කයෙන් වචනෙන් ආයි ක්‍රියාත්මක කියලා කටයුතු කරනවා. ඊළඟ දවසේ එහෙම જાතිය හදලා කණ්ඩෝ. දැන් නිකන් හම්බ වෙන්නේ නැහැ කන්න. ඒ සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල ඔක්කොම කරලා ඒක දවසේ රූප ධාතු ධාන්‍ය වර්ග පළතුරු හරි ගත්තේ දේවල් හැවල්ලා ගන්න සල්ලි නැහැ නේද? සල්ලි හම්බ කරලා සල්ලි වල ගෙනහල්ලා ඒ සඳහා ක්‍රියාත්මක වෙලා ගිහින් ඇවිදින් ඔක්කොම කටයුතු කරලා ආයෙත් ආන කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර කියන මේ සංකාර තුන ක්‍රියාත්මක කරවල ඒ තුලින් තමයි ගොඩ ගහගන්නේ. මොකද ඒක ගත්ත අර භුක්තිය නැවතී ආස්වාද මානසිකත්වයේ ගොඩනගා ගන්න. ගොඩනගාගත්තේ ගෙවිලා ගියා නැවත ගොඩනගලා ආස්වාද නින්ද උන. ඔන්නේ බලාපොරොත්තුව තියෙනකොට කියන අවිද්‍යාව නිසා සසර සැරිසරන බලාපොරොත්තුව. පංචස්කන්ධය ඇතුලේ සැරිසරන බලාපොරොත්තුව. පංචස්කන්ධ ආස්වාදයක් වෙ විඳි. කසේ කිය. මේ රහේට ගිජු වුණහම මතු බලාපොරොත්තු ඇති කරගත්තාම අවිද්‍යාව ගොඩ නැගුණා. අන්න අවිද්‍යාව ගොඩ නැගුණාම අවිද්‍යාවෙන් බලාපොරොත්තු වෙනවා නැවත වාරයක් ඒවා සකස් කරගන්න වැඩපිළිවෙලක් කරන්න. අවිද්‍යා පත්‍ය සංඛාරා උනේ උතන. සකස් කරගත්තාම මොකද වෙන්නේ? මේ සකස් කරගත්තේ මොකද? අර ඉස්සර රස විඳපු හිත දැන් ඉවර නැහැ. බින්ද බව මතක හිත තියෙනවා. කටේට වැඳුණු හිත තියෙනවා. ඒ රසයේ වැඳුණු හිතර කියනවා විඥාන. දැන් තව එකක් විඳින්න ඕනේ කියලා හදාගත්ත අනාගත බලාපොරොත්තු සහගත රසයේ බලාපොරොත්තුේ මානසික තත්ියේ තමයි දැන් ගොඩ නැගෙන්නේ. ඒකයි මේ කරේදු කරන්නේ. දැන් මොකද කරන්නේ? මේ පළතුරු යතිය නම් හරි රසයි. හරි ගණන්නේ. හම්බ කරගත්ත හල්ලි තියෙනවා නේද? හම්බ කරගත්ත. දැන් හල්ලිත් අතේ තියෙනවා. දැන් ඒකෝ තව තවත් දැන් අර රසයේ බිජුවීම වැඩි. විදීම අවශ්‍ය පරිසරයේ හැදි හැදි එනවා. සතුට වේවි මේ හිතම කොට නගලා. ඒක නැවත වාරය සංකාර වශයෙන් හිත කය වතින ඉතිහාස්ම කරලා නැවත ගෙනහලා කරනවා. දැන් මොකද වෙන්නේ? අනේ සයම සිද්ධිය සිද්ධ කරගන්න. අර විඥානීය නිසාම රස බලාපොරොත්තු නිසා ඊට අවශ්‍ය නැමුණු හිතකු. ඒකට ගෝචර වෙච්ච සියලු රූප වස්තුන්ගෙන් හටගත්තේ අවශ්‍ය රස විදී පාසි ද්‍රව්‍ය වස්තු පිළිබඳ මානසිකත්වය. ගොඩ නැගිලා. ඒ සතහන් ගැප් කරගෙන විඥාන පත්‍යා නාම රූපං කියලා. අන්නේ නාම රූපයේ හිතේ වැස්සවාගෙන. අසකන දිවනාසී ශාරීරිය මන ඒවට අනුව ඒව ලබන ක්‍රියාත්මක කරන නාම රූපත්‍යා සලායතනක් කියලා ක්‍රියාත්මකයි. අනේ ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? ඔය කාටි ඉච්ඡ කරගෙන නැවතත් බුද්ධිය අවස්ථාවක් ගොඩනගාවි. දැන් ඉතින් ඇටෙන් බලලා, කණෙන් අහලා, සුවඳ දැනගෙන, රස විඳින්න ලැහැත්තිලා, කය ක්‍රියාත්මක කරන අවස්ථාවේ ඔක්කොම ටික අහු. හිතක් ක්‍රියාත්මක කරලා ආයතන හයම ක්‍රියාත්මක කරන රස විඳින්න. පලායතන පත්‍යා පස්ස. ඕකේ මොකද ඉන්නේ? ආයතන රස ස්පර්ශය ලබන. පස පත්‍යා වේදනා. ආයතන ඉස්සෙල්ලා විඳ වගේ රස විඳනයක් විඳින. ඊයේ පෙරේදා විඳ රස විඳනේ අදත් විඳින. විඳිනකොට හවස් ආසයි. ඒ අවස්ථාවල් ගෙවිල යනවා මිසක් රස විඳින කම මිසක් කායි හිතින්නේ නැහැ. ගෙවිල යනකොට මොකද කරන්නේ? ඒක නම් අත්හැරලා බෑ. ආයි නැවත නැවත හදලා කන්න ඕන. නැවත නැවත ගෙනහලා කන්න ඕන. අන්න එහි තන්හි බැඳුන තණ්හාව උදා. සසවන්හය වැදිලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සංහාවට වැදිලා ඒක අත්හරින්න බැරුව ඒක ලබා දෙන වැඩ පිළිවෙල වැදිලා ඉන උපාදාන වෙලා. දැන් ඔහු ඒ භාවයෙන් ගිර වෙන්න බැරුව ඒ රසයේ ගිජු වෙච්ච භවයේ ඉඳගෙන භවපත්‍යා ජාති කියලා ඒ රස ජාතිකයේ වෙනවා රස විදින් ජාතිකයේ හැතුන්න නැද. හදන හදන ජාති ජරාවටේටපත් වෙනවා ගෙවිල යනවා. නමුත් දවස් ගන්නේ නැහැ අවිද්‍යාව නිසා නැවත නැවත ගොඩනගා විඳින්න ඕන කියලා ඒ වැදීර වයින්. මේක තමයි ප්‍රවෘත්ති පරිච්ඡේදෝපාදය. දැන් මේ ප්‍රවෘත්ති පරිච්ඡේදෝපාදය එනකොට මොකද වෙන්නේ? රසයේ ගිජු වෙලා එින් ඉහළ හිතන්නේ නැතුව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් දැක්කේ නැතුව ඒක විඳින්න ඉන්න එක හොඳයි. කොච්චර දුක් විඳක් කමන්නේ රසේ කොච්චර වටනවාද කියලා. රසේට මත් වීම නිසා ඔහුගේ රසයෙන් ඉක්ම යන්න බැරුව. ඒ රසයේ ලබා ගැනීමට විඳින දින ඕන දුක්ඛ දරාවක් විඳින මුල දෙන්න හැටියෙ. මේකෙන් කියනවා රසේ මුල් කරගෙන රුස්නාව මුල් කරගෙන සබපංහා මුල් කරගෙන සත්‍යය ඒ පැවැත්මේ දුක දුකේ අහකට යන බැරුව ඒ වැඩ පිළිපස්සේ දුක් විඳගෙන යනවා කියලා. ඔන්න දුක ගොඩ නැගෙන මූලික ස්වභාවය ඕකයි. මේ පටිච්චසමුපාදයේ මුල් කරේ තමයි ඔය උපාදානියවත් බැඳීම හටගන්නේ. ඔය ක්‍රියාවලිය තමයි බැඳීමට මුල් වෙන්නේ. අත්හැරෙන්න දෙන්නේ නැහැ. යලි ගොඩනගලා බල ක්‍රමයක් තියෙනවා. පටිච්චසමුපාද ක්‍රමයේ ඒක. ඒ පටිච්චසමුපාද ක්‍රමයෙන් ගොඩනගලා භුක්ති විඳිනවා. ඔය එක සංහාව ගැන කිව්වා. ඉතින් ඔය වගේ රූප සංහා, ශබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා, පොට්ටබ්බ සංහා, ධර්ම සංහා කියලා. හය ආකාරිත විවිධ සංහාවක් මුල් කරගෙන. ලැබු අරමුණේ ආස්වාදී අතීත අරමුණ සිහි කරලා. ඒ වගේ එකක් දැන් ගෙවිලා ගියා නැවත ගොඩනගා ගන්න ඕනේ කියලා කටයුතු කරන වෙල පිළිලක් හදෙනවා. හැදියා පරිත්‍යාගම්පන්න ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාත්මක කරන්න කරන්නේ මොකද වෙන්නේ? සංහාවට හෝර දානවා මිසක් ඒ ආස්වාදීටම හෝර වැටෙනවා මිසක් ආජීනව දකිද වැටෙන්නේ නැහැ. ඒක අසාරයි දකිද බලන්නේ නැහැ. අසාරත්‍ය දකින් ධර්මයේ තුලින් ධර්මයේ සිහි කරන්නේ නැහැ. සාරත්‍ය දකින්නේ අවිද්‍යාව තුලින් අවිද්‍යාව සිහි කරගෙන අවිද්‍යා දහමත් තුල යන. අවිද්‍යාවෙන් මිදෙල බැරි නිසාම සසර ගමනේ සත්‍යයරි මිදෙන්න බෑ. එනිසා අවිද්‍යාවෙන් අඳ වුණාට පස්සේ විද්‍යාව පහල කරන අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන අසාරා කියන ධර්මය අවබෝධ කරගන්න මානසිකත්වයේ ගොඩනගන්නේ ඉඩ දෙන්නේම නැහැ. මොකද ආස්වාද මායාවෙන් සියලුම ආදීනව වහනවා. වහපුහම අවිද්‍යාව නැగిලා එනවා, අවිද්‍යාව වැඩි පිළිවෙම නැగిලා එනවා මිසක් නිදෙන පැත්ත නැගෙන්නේ නැහැ. ඊ නැගින්නත් නැත්නම් සත්‍යයට අනන්ත සංසාරයේ පරම් පංචකාමී මිදෙන්න බෑ. පංචකාම ආසාරයේ බැඳිලා තියෙන තරම කියනවා නම් ඒ තරමේ මත් වෙලා තියෙන ස්වභාවයෙන් ඒ පරිත්‍යාගම්පාල ක්‍රියාවලියම හොදයි කියන නිගමනයක් දීලා ඒ පස්සේ යනකොට දුක ගොල්ලනක් නැග විද විදා යනවා. ආස්වාද මාත්‍රිය බලාපොරොත්තු වෙන 10ක් ආදීනෝ විදිනවා. විදිර විදින ආස්වාද මාත්‍රි ගෙවිල යනවා මිසක් අනාගතේ බලාපොරොත්තුව කවිද්‍යාවෙම ගොඩනගෙන වෙලක් හදලා දින ගෙවිල යනවා මිසක් සෑහිලා දින ගොඩනගලා එකක්වත් නෑ. එහෙනම් විඳ ආස්වාදය මෙච්චර කාලෙ හිතනකොට මනවලන ආස්වාදයක් ඊට පස්සේ මනවලන එකක් හොයන්න ඕනේ නෑ. ලැබිය යුතු උපරිමේ ලැබුවා. එහෙම අදහසක් මේ කාටවත් පහළ වෙලා නෑ. මනවලන ශබ්දයක් ලැබිලා ඊට පස්සේ මට මනවලන ශබ්ද හොයන්න යන්න ඕනේ නෑ. ලැබිය යුතු ආස්වාදයක් ලැබීමේ තෘප්තිය පූර්ණ කරගත්තා. එහෙම අදහසක් කාටවත් ලෝකෙ ඇති වෙලා නෑ. මනවලන රසයක් ලැබලා දැන් ඉතින් ආයි ඊට පස්සේ මනවලන රස හොයන්න වට දෙයක් නෑ. තෘප්තිමත් වෙන රසයක් මට ලැබුණා. දැන් ඉතින් ආයි හොයන්න දෙයක් නෑ පූර්ණයි කියලා එහෙම අදහසක් කාටවත් හම්බ වෙලා නෑ. ඒ වගේම මනවලන ස්පර්ශයක් ලැබුණා. හරිම කාය ආස්වාදයක් ලැබුණා. දැන් ඉතින් මට ආයිශරයක් කාය ආස්වාද හොයන්න දෙයක් නෑ. ඒකෙම තෘප්තියපත් වුණා බින් ඉවරයි කියලා. එහෙම જાති ආස්වාදයක් කිසිම සත්‍යයකට හම්බ වෙලා නෑ. එහෙනම් මේ පංචකාම ආස්වාදී කියන්නේ මායාවක් ගොඩනගලා දෙවිල යන මරු මුලාවක් නිසා වින හරයක් දෙන දෙයක් නෙමෙයි. ඔය නිසාමයි දුක ගොඩ නැගෙන්නේ. ඔන්නෝක දැක දාසට ලකිනා මේ භයානක දුක්ඛද ගොඩ නැගෙන මාරක මුලාව කියන්නේ ආස්වාදී තුලයි. මෙන්න මේ ආස්වාදීට හිත බැඳීම නිසා ඇති වෙන කාමයක් තියෙනවා. මේ කාමයේ තුල තමයි මේ මරු මුලාව තියෙන්නේ. කාමයේ කියන්නේ මාර මුලාව කියලා දැක්කොත් එදාට විද්‍යාව පහළ වෙනවා. නොදැක්කොත් මොකද වෙන්නේ? අවිද්‍යාවම ගොඩ නැගෙනවා. මේ පටිච්චසම් පන්නෝ උපාදානී යලි යලි ගොඩ නැගෙන ක්‍රමී. ඔබ තේරුම් ගන්න ඕනේ උපාදානිය ගොඩ නැගෙන්නේ අවිද්‍යාව නිසා පරිත්ත සම්පන්න ක්‍රියාවලිය ගොඩ නැගෙනකොට ඒ හේතුවෙම ඒකේම අවශ්‍ය වෙන පසුඵලයේ පෝර නැගෙනවා. ඒ නිසා කත්ත්‍යයට විද්‍යාව පහල කරගන්න බැරි වෙන අඳ වෙලා අවිද්‍යාවෙන් අඳ වෙලා මුලාවටපත් වෙලා ඒ ආස්වාද පස්සේම දුවනවා. පංචකාම ආස්වාදය පස්සේම දුවනවා. නමුත් ඒක යථා මාර්ගයේ නෙවෙයි කියලා කාටවත් තේරෙන්නේ නැහැ. තනසු හොයාගෙන ඒ පස්සේ ගිහිලා ඒ හොයාගන්න එකමයි ආස්වාද මාර්ගය. ඒක තමයි තනසු මාර්ගය කියලා. මුලාව පස්සේ දුවලා මුලා වෙනවා මිසක් අනන්ත සංසාරයේ මෙච්චර කාල පංචකාම පස්සේ ගිහිල්ලා දැනුම ලැබුවා කියන සත්‍යයක් ලෝකේ නැහැ. බුලාගමත් එක දුක් විඳිනවා. ඔන්නෝගේ ධර්මානුකූලව දැකලාට අසාරත්‍ය අසාරත්‍ය හැටියට වැටෙච්ච දාට මෙච්චර කාල හඹාගෙන ගියේ අසාරත්‍ය පස්සේ මර මුලාව පස්සේ මහා භයානක වැඩ පිළිලා පස්සේ මේ සියලු දුක මුල ඕකයි කියලා දැකලාට අර ආස්වාදීකෙන් තීච්ච බලාපොරොත්තු සංසිඳිලා යනවා. ඔන්න ආස්වාදීකෙන් සංසිද්ධිය ගාම පෙදෙන්නේ දුක්ඛාගේ හැටිය හැඟවිච්ච දුක වැටහෙන. එතකව වෙහිලා තිබුණා. හැඟවිච්ච දුක වටහා ගන්නද කසාස්වාද අර කියන පංචකාමයන්ගේ ආස්වාද මත මිදුණ මායාව හැරෙන්න ඕන. මායාව දුරු වෙන්න ඕන. ඒ මායාවෙන් වැහිලා තිබිච්ච දුක පේන්නේ එතකොටයි. අන්න එදාට දකින්න දුක්ඛ ආර්ය සත්‍ය. අනිකයට දකිලා වෙන්නේ ඒක දුකක් කියලා. ඒගොල්ලෝ දකින්නේ සැනසුමකී වහලා තියලා ඒක සැපක් කියලා. සැපකම මුල, සැපකම උත්සාහය, සැප ලබන්න කියලා මාර්ගයක් හැටියට අවිද්‍යා මාර්ගය තියෙන්නේ. ඒකයි කාරණා. දැන් දරුවෙක් හම්බෙලා එක්කලා මව් කෙනෙක් ඒ දරුවට යම් කිසි කාලයකදී අසාධ්‍ය රෝගයක් හැදුණා. ගණ තියෙන සියලුම උත්සාහයන් කළා. දේර ගන්න මොනම ක්‍රමයක්වත් නැහැ. වෛද්‍යරෝ ඔක්කොම අනාතයි තැනින්. අන්තිමට ඒලා ගාලේ බලයන්ද පටන් ගත්තා. කණේව කාපු ආකාරයෙන් බත්නම් බත් ඇට විදිය යනවා මිසක් ඉරවන්නේත් නැහැ. ඒ රෝගේ අසාධ්‍ය වෙලා අන්තිමට මොකද කරන්නේ? තමක්කම තිවිච්චයි නිසා තමන් කොහොමද තිවිච්ච දේවල් අරගෙන අපලෝ රෝහල කියලා තියෙනවා ඉන්දියාවේ රෝහල. ඒකවත් යවන්න ලැහැත්ති වෙනවා. යව්වා. නමුත් කලන් දෙන්නේ නැහැ ළමයා මල. ඒ ටිකේම අඬාඬා ඉඳලා දුක් වෙලා ඉඳලා කොහොම මැරුණාට පස්සේ මට ඇදින් කියලා අනේ හාමුදුරනේ ආයිසරයක් ඒ ළමයා මගේ බඩට ගන්න ක්‍රමයක් නැහැ. යාර විඳ දුක දැන් මොකද වුනේ? ඒ කවුරු නිසාද දුක වින්නේ? මමත්යෙන් ගත්ත දරුසෙනේ හැටින් අල්ලගත්ත දරුවා නිසා මෙච්චර දුකක් විඳලා දුක්ගිනි දාහ වෙලා අඬාඬා ඉඳලා තව තේරුන්නේ නැහැ මේ ආස්වාද පස්සේ දරුවා අල්ලන්න ගිය නිසා කැඩෙන විදින විනාශ වෙන ලෙඩ හැදෙන බේරා ගන්න බැරි මෙබඳු කයක් තමයි මේ දරුවර තියෙන්නේ. දරුවේ කියලා කොයි දරුවව කන්න ලැබෙන්නේ ඒකයි. එහෙම එකේ කියලා විපන්නත් අපි ආයෙත් ගන්න එකට දුක් විඳින වෙනවා නේද කියලා අදහසක් ගන්න බෑ. ඒ ඔක්කොම ඇහිලා ගිහිල්ලා අර ආස්වාදියම මතු වෙලා එනවා. අන්න හැටි ආස්වාදීන් ආදීනෝ වහන හැටි බුදුරජාණන් වහන්සේ ඒක මම කිව්වේ අද ඊයේ සිද්ධියක් ඔය මේ මෑත කාලේ වෙච්ච සිද්ධියක්. ඉන්න නැවත බලාපොරොත්තු වෙනා ඒ ළමයා නැවතත් අපි ළඟට එන්න ගන්න ක්‍රමයක් නැහැ. කැප වෙනින්ද? අර කරපක් ඉදිරිටිය ගමන් ආයිතාවක් මොකද? ළමයා කරපු කාට හරි වාදී විවේක හරි ප්‍රතිඵලය සංසාරේ එන ගමනේදී ඒකනම් පරදීවා. උදව් දුන්න කට්ටිය දරු තමගේ අම්මා තාත්තා වෙලා බෞලයා වෙලා. දැන් ගෙවලා ඉවර කරගන්න බැරි නේ එකපාර කරපු පාපය. ආස්වාදින දරු සෙනෙහසින් නැවතත් ඒ දරුවා මොනවා කියලා ගත්ත ගමන් ආයි පටන් ගත්තොත් එහෙම අර ක්‍රියාව ඉදිරියට පටන් ගන්න. ආයිතර දුක කොච්චර කල් විඳින්ද? ඉතින් මෙන්න මේ වගේ ලෝක සත්‍යයට පාප විපාකේ තේරෙන්නේ නැහැ. ආස්වාදයේ වැහෙනවා. බුදුරණවහන්සේ වැඩ ඉන්න කාලේදී එහෙම සිද්ධියක් වෙලා තිබුණා. අම්මයි පුතයි එක කාලෙක පසෙවිදි. උඹහට පළකෝ එක් කරලා දැකලා. අම්මගේ උපදේශයක් හම්බුණා පළවෙනි ඉඳලා උඹහට. පුතා මොකද කරන්නේ සෙල්ලමට ගිහිල්ලා ගල් කැටයක් ඔබලා අර හිල වැහුවා. පළවෙනියට අහකට යන විදියක් නෑ. අම්මගේ කියමලයි දෙන්න එකලා සන්තෝෂලා ගියා. ඌ ඇත්තට හොතු වුණා කියලා. ඊය කාලේ මතක නැතිලා ඉලකන් දවස් ගානක් පස්සේ මතක් වුණා අරට ඇරියේ නෑනේ. වැඩි වාසනාවක් හම්බුණා පාප කර්මී කිව්වා ඉවර කරගන්න. කලබෝයාට කරන්නේ නැහැ කලබෝයා ලේසියෙන් මැරෙන්නෙත් නෑ කල් වෙලා කිව්වා. වැහැරි වැහැරි කටු ගැහි ගැහි ඉන්නවා. පස්සේ මොකද කරන්නේ? අරක ඇරපියලාක බොහෝ අමාරුවෙන් අර කලබෝයා ඒකින් ඉරියට ඇදලා ගියා බොහොම වැහැරිලා. කාලය දුක් විඳින්න. දැන් මේක පාප කර්මියක් බව ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැත්නම් පාප කර්මියේ පස්සෙන් එනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලෙදී ඔය අම්මාට අර පුතා සසර ගාවි. පුතා ගැබට ආව ගැවේ ඉඳන් බිහි වෙන්නේ. මව් ගැබ්බාට දරනවා වේදනාවක් ඉදිරියව. හැබැයි නිවන් දකින්න ටිකක් හරි හේතු ආශ්‍රාවක් තිබුණා. බුදු ගුණ කෙරෙහි පැහැදීමක් තිබුණා. ගැබ්බාර ඉනොට වේදනාවට බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි කියේ අම්මා කීකේ ඉනොට වේදනාව අළු වෙලා. හැබැයි දරුවා බිහි වෙන්නේ නැත්නේ. අවුරුදු 7ක් බලය ඇතුලේ මේ දරුවා ඉඳලා තියෙනවා. දැන් 7 අවුරුදු දරුවා තා බලය ඇතුලේ ආවිහි වුණා. දරුවා බලය ඇතුලේ දුක් විඳිනවා. අම්මා දරාගෙන දුක් විඳිනවා. එදා අර සලෝගයා හිර කර දෙකේ කර්ම විපාකේ ආපු ක්‍රමය. අන්තිමට බිහි වෙන අවස්ථාව පිට වෙනකොට බිහි වෙන්නේ නැහැ මහා වේදනාව විඳිනවා. දරාගෙන ඉඳ බෑ බුද්ධං සරණං ගච්ඡාමි කියවල තමයි සාහිපුරුසයාට කිව්වා. අනේ බුදු පියාණන් වහන්සේට ගිහිලා කියන්නේ මම මෙච්චර කාලේ සැන්සිලා හිටියේ උන්වහන්සේ සිහි කරලා. අද නම් ඒත් මට බෑ. අර විහිදක් වෙන උන්වහන්සේට ආශිර්වාද කරන්න කියලා ගිහිල්ලා ඉතින් කියනකොට බුදුරණන් ආසී මවුට හිතක් වේවා දත හිතක් වේවා කියලා ඒත් පතනකොටම මොහොතේම බිහි වුණා. හැබැයි බිහි වෙන හත් අවුරුද්දක ළමයි. මේ ළමයාට හැකියාව තියෙන ළමයි අපි දකින්න ඇති පැත්තක් මේ গুপ্ত ලෝකේ පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයේ ඉක්මවු රැටි තියෙන. මේ දරුවාට කතා කිරීමේ හැකියාවක් තියෙනවා. එකි බිහි වුණාට පස්සේ අර හරක් පැටිය ඇවිල්ලා මෙන්න කියලා දුවනවා පයින්නවා මේ ළමයාට දුවන්න පයින්න පුළුවන් හත් අවුරුදු ළමයි කියලා. ඊට පස්සේ මොකද අම්මට දැන් හරි සන්තෝෂයි. හදාවලා ගන්න කාර්ය පොඩි එකා කාලේ නම් කොච්චර අමාරුද හදන්නේ. දැන් මේ බිහි වෙච්ච ළමයා හරි සන්තෝෂෙන් ඒ මෙහෙ යනවා සෙල්ලම් කරනවා ඒ මත් ඒ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ළමයා බුදුරයන් වහන්සේගේ ආනුභාවික තරම බලන්ද උන්වහන්සේ ආශිර්වාදයට එක්කලා මගේ මේ ගැබ්බර නිදහස් වෙලා නිදහස් වුණා නේද කොච්චර සන්තෝෂ අපිට. දැන් මෙහෙම දරුවෙකුත් ඉන්නවානේ කියලා මෙහෙම ඉන්නකො. ඉතින් දරුවා මොකද කරන්නේ? ඉන්නකොට කිව්වා බුදුරයන් වහන්සේලායි විසුණු මහතෙරලායි වැඩුණා දානයක් දෙමු කියලා සන්තෝෂෙන් චිත්ත ප්‍රහසින් දානයක් දුන්නා. සරිත් මහරහතන් වහන්සේ මේ දරුවා ළඟට ළඟගෙන කතා කරන දරුවා කතා කරනවා. කතා කරලා අහනහයට උත්තර දෙනවා. දැන් අම්මලාට සාතරලා ඔක්කොම හරි සන්තෝසයි. මෙහෙම දරුවෙක් හම්බ වෙනවා. බුදුරයන් වහන්සේ අහනවා දැන් මොකද කියන්නේ? මෙහෙම දරුවේ කායි ලැබෙනවා මොකද කියන්නේ? මේ ස්වාමීනි තව දරුවෙක් ලැබුණා කවන්නේ නැහැ මෙහෙම නැති. ඒ වෙලාවේ වින ආස්වාදයේ තුලින් දුක වහන හැටි මෙහෙමයි කියන්නේ. බුදුරණන් ආශ්‍රේ ධර්ම දේශනාවක් කළා. ලෝක සත්‍යය ආස්වාදයට වැහුණාම අප්‍රමාණ දුකක් වැහෙන හැටි බලන්න. මේ දරුවා දැක්කට පස්සේ ආස්වාදයේ වතුවෙලා පිළිගු අප්‍රමාණ දුක අමතක වුණා. මේ පුතාජන් ලෝකයා සසර සැරිසරනකොට ආස්වාදයට වත් වෙලා දුක අමතක කරන්න මෙහෙම වාක්‍ය දේශනා කළා. දැන් මේ වගේ දේවල් අපිට කොච්චර වෙනවද? කොහොමදම දේවල් වෙනවා. මම දන්න පුද්ගලයෝ කියන්නේ ගැලපෙන්නේ නැති නිසා පුද්ගල විචනේ හොදලා ඇති නිසා. එක්තරා මිනිසෙක් භාර්යාවක් සරණ පාවගෙන ආවා. හැබැයි මේ භාර්යාව මහා අනාචාර භාර්යාවක්. විවිධාකාර විදිහෙන් අනාචාරකම් කරනවා. මේ මිනිසයාට ඒ කාලේ හරි දරුණු දහ ගන්න යනවා මරා ගන්න යනවා අර එන මිනිස්සුත් එක්ක. දහ ගන්න ගිය වෙලාවක උන්ට ගහන්න ගිය වෙලාවක උන් ආයුධයකින් කොටලා අතේ ඇඟිලි කැපිලා ගියා. අතෙන් වැඩක් කරන්න බැරුව හොර වුණා. අර ගෑනු කෙනාගේ අනාචාරය පොඩ්ඩක් කරන්න නවත්වන්න බෑ. හිතු හිතු මතේ යනවා හවුන් ගහන මේ කාලකණි කරු මේ බේරෙන්නේ කියලා කොහොම හරි කියලා බොහොම අමාරුවෙන් දිකහාද කළා ආයුණිය නාහෙන් අදලා කිව්වා දහසක් ඇද්දා දැන් ඔය සැනසුනා දැන් ඉතින් දැනගත්තන් කරමු ඒක තමයි කියන්නේ බලු කපුලන්ටත් දන් දෙනවා දැන් ඊට පස්සේ බලන්න සෙනසුරු අපලයන්ද කියලා බැලුවා ටිකක් හොෝසි කරලා මොකද මේ කරන්නේ කියන්නේ ප්‍රාර්ථනා තවත් ගෑණියක් හම්බුනේ දැන් මං කල්පනා කළා ඉතින් අර අංශවාවි නේද ඒ ගෑණියන් ඉතින් ගියා තව ගෑණියෙක් ඕන ඒ අසහනී දැන් මේ දන් දෙදී ඔක්කොම කරගෙන අපලේ දුරු කරගන්න බලන්නේ ආයි ශරීරය තවත් අර જાතිය එක එක අහුලයි තමයි වෙච්ච හැටි දැකන නම් එහේ ආයි ශරීරයක් දුක දැක්කන ආයි ශරීරය බලාපොරොත්තු වෙනවා මේක තමයි සසර හැටි අවිද්‍යාවේ හැටි සත්‍යයට ආස්වාදයට මත් වෙලා තියෙනකොට ඒ ආස්වාදය නිසා ගොඩනැගිච්ච දුක්ඛන්දලාව අමතක වෙනවා මෙන්න මේ නිසා මොකද කරන්නේ පටිච්චසමුප්පාදන ක්‍රියාවලිය අනුව තමයි අවිද්‍යාපත්‍ය සංඛාරාගය තමයි ආයි ශරීරය හැස් කරන්නේ හැස් කරගෙන මේ විඳරේ විඳ ආහිත හදාගන්න සංකාරවත්්‍ය විඥානං කිය. ඒ හිත මුල් කරගෙන ඉන්නේ වෙලාවට මොකද කරන්නේ? ඒකට අවශ්‍ය කරන නාම රූපයන්ට වැහැගෙන ආයි හැරයක් හොයනවා ජාතිය. ඇසකන දිවනාසි ශරීරය ඒකට ආයතන කරගෙන ඒ ඇසුරට ගන්න. ආයිතේ ස්පර්ශයෙන් විඳිනවා. ආයිතේක වේදනාවට ගෝචර වෙනවා. ඒ ආස්වාදයෙන් මත් වෙනවා. කලආතන වත්්‍ය, පස්සෝ පස වත්්‍ය වේදනාගේ. වේදනා වත්්‍ය සංහා කියලා ඒක ඇලිනවා ආයි හැරයක් අත්තර ගන්නද. සංහා වත්්‍ය උපාදාන කියලා උපාදානයේ බැඳලා මොනවට බැඳි රූපස්කන්ධයේ වැඩිලා වේදනායිස්කන්ධයේ වින්දනය කරලා බලාපොරොත්තු වෙන එක වැඳිලා ඒ සංඥාව ප්‍රියයි මනාපයි කියලා ඒ සංඥාව ඉස්ත්‍රි සංඥාව පුරුෂ සංඥා මේ ආදී වශයෙන් සංඥා වර්ගින් ඒක වැඳිලා ඒකෙන් හිතෙන් කයෙන් වචනේ කටයුතු වලින් ආස්වාදයෙන් අකයි සංකාරස්කන්ධය ගොඩනගාගෙන ආශය කාම විඥානය ගොඩනගාගා විඥානස්කන්ධයේ වැස්සා පඤ්චස්කන්ධය උපාදානය කළා ආශරය දැන් මේක තමයි මේ ලෝක සත්‍ය අප්‍රමාණ සංසාරයේ වටන් හද වෙනකන් කරගෙන ඉන්නේ කවදා හරි මේ ධර්මය අහලා මේ වැහිලා තියෙන ආදීනේ දැකලා දකින්න නම් පිට කරන්න ඕනේ ආස්වාදගත පංචකාමියෝ ආදීනව සහිතයි කියලා මෙනෙහි කරන්න ඕනේ. අනේ මෙනෙහි කරොත් යම් දවසක පංචකාමියෝ ආස ආදීනව සහිතයි කියලා දකින්න. එහි තිබුණ මත්වීම නැතිලා යන. ආස්වාද මායාවෙන් මිදිච්ච දාත. දුක හටගන්න තිබිච්ච හේතුව දැකලා හේතුෙහි කලකිරෙන. දුකේ කලකිරිලා වැය නිවන් දකින්න. දුකේ හේතුෙහි කලකිරෙන්න ඕනේ. දුකේ කලකිරී කියන්නේ නිවන් දකින්න නෑ. දුකේ හේතුව දැකලා හේතුවට කලකිරීච්ච දාටයි නිවන් මඟ හම්බෙන්නේ. නං දුක නිරෝධ කරන්නේ කොහොමද? යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. දේව දුක්ඛාය අශේෂ විරාග නිරෝධෝ නෙමෙයි කරන්නේ. ඒව තණ්හාය. ඡාගෝ පටිනිසග්ගෝ මුක්තිය අනාලේ. සම්සේ ඒ තෘෂ්ණාවෙහි යම් කිසි තෘෂ්ණා පිළිවදෝ. හේසියක් නැති විරාගයේ නිරෝධයට පත් වුණා නම් ත්‍යාග කළා කියලා ඉවත් කරලා දැම්මල. පටිනිසග්ගෝගේ පිළිනොගන් සත්‍යයට පත් වුණා. ඒක මිදී ගියා. මුක්ති පිටුනන අනාලය වෙන වැලිය ගියා මෙන්න මේකයි දුක නිරෝධ මාර්ගය දුක නිරෝධය ඕකයි දැන් දුක නිරෝධ කරලා දුක නැති කරන්න කියලා අපිට කිව්වලා හරියන්නේ නැහැ දුක නැති කරන්න නම් සැපයි සැපයි කියලා ඉන්න ආස්වාදයන්ගේ නිරෝධය තියෙන්න ඕන බලාපොරොත්තු නිරෝධ වෙන්න ඕන සංහා නිරෝධයෙන් දුක නිරෝධ වෙයි සංහා නිරෝධ කරන එක හරි අමාරුයි දුක නිරෝධ කරන්න ළඟලනවා හරි කැමති අනේ වත්නම් ආයි දුකක් එන්න එපා වත්නම් මේ දුක් සාකර ඕනේ නැහැ දුකලා මට එපාමයි. ඔක මිනිස් අපි දෙයක් කියන්නේ මේ ලෝකේ ඉන්න ඔක්කොම කියනවා. බෞද්ධ විතරද ඕක කියන්නේ. ඔක දුක නිරෝධය. අනේ අපිත් නම් මෙහෙම දුකක් කවදාවත් එන්න සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙම දුක් වේදනාවක් ඇහැට දකින්න කන්න ලැහෙන්නේ සිද්ධ වෙන්නේ එපා. එහෙම කිය කියන්නේ කවුරුත් ඉන්නේ. ඔක දුක නිරෝධය නම් ඔක්කොම නිවන් දැකලා. ඉතින් ඒක ඔක දුක නිරෝධය එන්නේ. කවුද කැමතිනේ දුකට? දුක බලාපොරොත්තු වෙන්නේ කවුද? හැබැයි දුක ඉන්නේ මොකක් නිසාද? දුකට හේතු වෙන තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව දුක මූලේ. දුක ගොඩනගන්නේ එතන. අනේ තෘෂ්ණාවේ යම් කිසි නිරෝධයක් වුණා නම් දුක නිරෝධය පටන් ගන්නවා. දුක හට ගන්න වැඩි පිළිවෙල තියෙන තෘෂ්ණාව තෘෂ්ණාව නැතිකල දුක්ක් හේවිඳ හේතු වෙනවා. අනේ නිසා දුක නිරෝධ කරන තෘෂ්ණාව නිරෝධ කරන මාර්ගය කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. අද කියන්නේ දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. තෘෂ්ණාව ඇති කරන වාග්ය ආර්ය අෂ්ටාංගික වාග්ය. නමුත් මෙයා සිංහලට හොරලා ගියාම දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන වාග්ය කියලා හතරක් කියනවා. තෘෂ්ණාව තෘෂ්ණාවට හේතුව තෘෂ්ණා නිරෝධ කරන වාග්ය කියපුවම ඇත්ත ඉන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ ඒකයි. ඒ තෘෂ්ණාව දුකක් හැටියට දකින්න කියලා. දුක් නිසා. දුකේ මුල එතන නිසා. කැපසේ එන්නේ. දුගින්නක තියෙන උගුල එතන. ඒක දුකක් හැටියටයි දකින්න කි. බීගොකේ ගහලා තියෙන ඇම. දුකක් හැටියට දකින්න ඒක දුකක් හැටියට දැක්කේ නෑ මාළුවා. ඒක සියදයක් හැටියට දැක්කා. නමුත් දන්න කෙනා දන්නවා. මාළුවාට මහා දුක ගෙන දෙන්නේ. පළවෙනි උගුල තමයි බීගොකේ යමනපු ඇම. ඒක රසවත් මාළුවක්. රසයට ගෝචර වෙච්ච මාළුවා දුගුණ වැටෙනවා ඒක ගහන ගිහින්. ඒක ගිලින්ද ගිහින්. කර්ණේ හෝ මගේ සමාධියටපත් වෙන්නේ ඉතලම දුක විතරක් වෙන්නවා නම් එහේ පැත්තේ පළාත් නේද පළල යනවා ආද එන මාළුව දුකට වැටෙන්නේ මාළුව දුකට කොටුනේ වාක්‍ය සාද බිලි කොක්කේ ගහපු ඇමාඳුලානේ නැතුව ගිලින්ද ගිහින් එන මාළුවට මහ දුක දෙන්නේ පළවෙනි එකුනේ බිලි කොක්කේ ගහපු ඇම බිලි කොක්ක විතරක් දැමනා වතුරට ඇම ගහන්නේ නැතුව එක මාළුවෙක්වත් අහුරන එක මාළුවෙක්ට මරණය හෝ වර්ණේ සමා දුක එනවා මාළු අල්ලපුවා දාන ගොට්ටක් තියෙනවා බිලි කොක්කක් තියෙනවා බිලි කොක්කේ අම්නපු හැයනක් තියෙනවා පෑන බැදපු පිට්ටක් තියෙනවා බිලි පානේ මිනිහක් තියෙනවා අය අල්ලපු මාළු දාගන්න ගිනාපු පසුම් බියක් හැටක තියෙනවා හැබැයි හැම නැතුව ඉරි අනික කොක්කෝම ටික දාගෙන බලා ඉන්නවා මාළු එකල්ල හම්බවි ඔය ඔක්කොටම මොකද කරන්නේ මාළුවා රවටන රවවල් එමක් ගහනාලේ බීගෝ එන අහු වෙන්නේ නැද ඔක්කො එන කාරණා හයකින් පහක් తీවිලත් අල්ලා ගන්න බැහැ එකකින් ඔකට අහුවි මාළු ගන්නා ඉන්නවා දාන අල්ලා දාන පසුම් බියේ තියෙන අල්ලාගත්තු මාළු දා ගන්න බිලි පිට තියෙනවා පිටේ බැලු හැන තියෙනවා හැණියක කොක්ක තියෙනවා ඔය ඔක්කොම තිබුණත් දුකට අල්ලා ගන්න බැහැ දුකට කොට කරගන්න නම් කොක්කේ අකට යවත් දාන්න ඕන. මාළුවා ප්‍රියකරණ එකක් දාන්න ඕන. ප්‍රියකරණ එක දාපු ගාම මොකද වෙන්නේ? අර ඔක්කොම ක්‍රියාත්මක කරලා දුක ගෙනත් දෙනවා. ඊවත් මේ ලෝක සත්‍යයට. ලෝකේ කොච්චර දේවල් තිබුණා. සෘෂ්ණාව නැමැති යම ගහපු එකක් තියෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධර්ම තණ්හා කිය. තණ්හා නැමැති යම අල්ලපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඔය කොපු ටික තියෙනවා. ඔන්නේ ආස්වාදයේ පිළිස භාවයේ මතක ස්වභාවය නිසාම ඒක කෘෂ්ණාවෙන් ගහව පාර තමයි ලෝක සත්‍යය දුකට කොටු වෙන්නේ. එහෙනම් මහා භයානක දුක් වෙන දෙන එකේ භයානක කොටස මොකද්ද? කෘෂ්ණා නැමැති ප්‍රියමනාපු පංචකාම ආස්වාද. අන්න ඒකේ බැඳුනහම තමයි ඔක්කොටම කොටු වෙන්නේ. ඒක මහා දුක කියලා කවුද හරි දැක්ක දාන දුක්ඛාගේ සත්‍ය දැක්ක. අන්න ඒකේ කියනවා කෘෂ්ණාව දැක්ක දුක හැටියට. එතකොට කෘෂ්ණාව පස්සේ ආව දුකට හේතුව හැටියට දැක්කා. කෘෂ්ණාව ඇතිකල දුක නිරෝධය කියලා දැක්කා. කෘෂ්ණාව ඇතිකල දාන මාර්ගය අද කපකල ඉතිකල දැම්මොත් දුකෙන් නිදහස් වෙන මඟ අනුගමනය කියලා විදුනා කියලා දැක්කා. දැන් ගෝවිනේ චතුරාර්ය සත්‍ය කියලා පෙන්නන්නේ මොකද්ද? දුකයි දුකට හේතුවයි දුක නැති කිරීමයි දුක නැති කරන මාර්ගය කියලා තේරෙනවා. තේරුණා නම් මෙච්චර කල් දාගලා නැහැ. ඔක ඇත්ත දැක්කන. එයා සතර ගාමනේ දුකට හේතුව කියන එකේ මුල මොකද්ද? කෘෂ්ණාවයි දුක කිව්වේ තෘෂ්ණාවට හේතුවයි දුකට හේතුව කිව්වේ තෘෂ්ණා නිරෝධයයි දුක නිරෝධය කිව්වේ තෘෂ්ණා නිරෝධ මාර්ගයයි දුක නිරෝධ මාර්ගයයි ඔන්නෝක දැකන චතුරාර්ය සත්‍ය දෙකම ගත්තා. දැන් චතුරාර්ය සත්‍ය කියලා තෝරාගෙන ඉන්නේ චතුරාර්ය සත්‍ය නොවන එක. ඔබ තෝරා ගන්න වෙයි හැදී. දේශනාවේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා විග්‍රහ කරනකොට සිංහලට කියන්න ගිහිල්ලා දුක්ඛ දුකයි දුකට හේතුවයි දුක නිරෝධයයි දුක නිරෝධ මාර්ගයයි කියලා තෝරනවා. තෝරපු ගමන් මොකද වෙලා තියෙන්නේ? ධර්මයේ කැලේට යනවා. ඉව සිංහල වලින් තේරුම හරි කියලා අරගෙන මුලාවේ. ඉතින් අපි ඔක හැටියට දකින්න ඕනේ.